ඔබේ සවන් දුන්නේ ආර්.ආර්. සමරකෝන් මහතාගේ කැලණි පාලම නාට්‍ය කොටසකටයි.
ඔව් සඳුන් සර්, මම මෙහෙම නාට්‍යයක් කියන්නේ මොකක්ද කියන එකට මේ වගේ පූර්වාදර්ශයක් ගන්න. හොඳයි, අපි නාට්‍යයක් රඟ දක්වන්නේ කවුරුන් උදෙසාද? කාටද අපි නාට්‍යයක් රඟ දක්වන්නේ?
අපි ප්‍රේක්ෂකයන් උදෙසා නේද සර් නාට්‍යයක් රඟ දක්වන්නේ?
අන්න හරි, ප්‍රේක්ෂකයෝ උදෙසා තමා නාට්‍යයක් රඟ දක්වන්නේ. ඒ වගේම තමා මේ නාට්‍ය රඟ දක්වන්නේ කවුරුන් විසින්ද?
නළු නිලියන් විසින් තමයි මේ නාට්‍ය රඟ දක්වන්නේ.
අන්න හරි, එතකොට නළු නිලියන් විසින් ප්‍රේක්ෂකයන් උදෙසා කතා පුවතක් තමා අපි රඟ දක්වන්නේ. ඒ අවස්ථාවේදී සජීවී ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ වේදිකාවක් මත සිට තමයි මේ නාට්‍ය රඟ දැක්වීම සිදු කරන්නේ. එතකොට සඳුන් සර්, නළු නිලියන් නාට්‍ය රඟ දැක්වීමේදී ඔවුන්ට අවශ්‍ය වෙනවා
කතා පුවතක්.
ඔව්, ඒ කතා පුවත ප්‍රේක්ෂකයාට රැගෙන යන ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය වෙන්නේ මොකද්ද?
සතර අභිනය නේද සර්?
අන්න හරි හර්ෂණී. එතකොට මම දැන් මුලින් කිව්වා වගේම නාට්‍යයක් රඟ දක්වන්නේ කොහෙද? වේදිකාවක් මත. කා වෙනුවෙන්ද? ප්‍රේක්ෂකයන් උදෙසා. කවුද මේ නාට්‍ය රඟ දක්වන්නේ? නළු නිලියන් විසින්. මොකද්ද මේගොල්ලෝ මාධ්‍ය කරගන්නේ? සතර අභිනය. එතකොට සතර අභිනය මාධ්‍ය කරගෙන ඉදිරිපත් කරන්නේ මොකද්ද? කිසියම් කතා පුවතක්. දැන් මට පහසුයි මේක සම්බන්ධව නිර්වචනයක් නිර්මාණය කරගන්න. එහෙනම් නාට්‍යයක් කියලා කියන්නේ යම් කිසි මුලක්, මැදක්, අගක් සහිත කතා පුවතක් නළු නිලියන් විසින් සතර අභිනයම යොදාගෙන වේදිකාවක් මත සිට සජීවී ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ රඟ දක්වන ක්‍රියාවලියට කියනවා අපි නාට්‍යයක් කියලා. ඉවරද?
දැන් අපි නාට්‍ය කොටසක් රසවින්දේ අහලානේ. හැබැයි අපි නාට්‍ය ශාලාවකට ගිහිල්ලා නාට්‍ය ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහලා තමයි අපි නාට්‍යයක් රසවිඳින්නේ. ඒක නිසා මේ නාට්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය කලා මාධ්‍යයක් විදිහට අපි දඳුනගන්න පුළුවන් නේද හර්ෂණී?
ඔව් සඳුන්. ඒ වගේම මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් කියනකොට තමයි මට මතක් වුණේ දැන් අපි නාට්‍ය නරඹන්නාට කියන ප්‍රේක්ෂකයා කියලා. නේද? ඒ වගේම තමයි මේ නාට්‍ය රඟ දක්වන අයට, එහෙම නැත්නම් රඟ දක්වන පුද්ගලයින්ට අපි කියනවා නළු නිලියන් කියලා. එහෙනම් නාට්‍ය නරඹන්නා ප්‍රේක්ෂකයා විදිහටත්, නාට්‍ය රඟ දක්වන්නා නළු නිලියන් විදිහටත් අපි හඳුන්වනවා. ඒකත් සුවිශේෂී ලක්ෂණයක්.
ඔව්, පොඩ්ඩක් ඉන්න. එතකොට මේ කරුණු දෙකම, දැන් සඳුන් සර් කියපු කරුණයි, හර්ෂණී මිස් කියපු කරුණයි, දෙකම නාට්‍ය කලාවට ආවේනික වෙලා තියෙන ලක්ෂණ තමයි. දැන් මේ නාට්‍ය කලාවට ආවේනික ලක්ෂණ, දැන් අපි නාට්‍යයක් කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කළා කිව්වා. එතකොට දැන් අපි බලන්න ඕනි මුලක ඉඳන් නැවතත් ඒ කරුණු මම පැහැදිලි කරනවා ඒ දෙදෙනා හරහා. අපි බලමු දරුවනේ, මේ නිර්වචනය හරහා හඳුනාගත් නාට්‍ය තුල තියෙනා වූ ඒකට ආවේනික වෙලා තියෙන ලක්ෂණ තමයි දැන් අපි කතා කරන්න යන්නේ. එතකොට මේ නාට්‍යයට ආවේනික ලක්ෂණ මොනවද කියලා ඉවරලා නැවත වතාවක් අපි කතා කරලා බලමු.
ඔව්, මම ඉස්සෙල්ලා කිව්වා වගේ රවීන්ද්‍ර සර්, අපි ඉස්සෙල්ලා නාට්‍ය කොටසක් අහලා තමයි රසවින්දේ. හැබැයි අපි වේදිකා නාට්‍යයක් නරඹන්න ගියාට පස්සේ නාට්‍ය ශාලාවකට ගිහිල්ලා මේ නාට්‍ය ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහලා මේ නාට්‍ය අපි හොඳට රස විඳිනවා. එතකොට මේ වේදිකා නාට්‍ය අපි අහලා බලලා තමයි රස විඳින්නේ. එතකොට නාට්‍යයේ තියෙන විශේෂ ලක්ෂණයක් විදිහට අපි අඳුරගන්න පුළුවන් මේ නාට්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් කියන එක.
ඒ කියන්නේ ඇසින් බලලා කනෙන් අහලා රස විඳින තියෙන නිර්මාණයක් විදිහට තමයි නාට්‍ය කලාව අපට හඳුනගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඔව්, හර්ෂණී කියපු කරුණත් නැවත පැහැදිලි කරොත්.
ඔව්, මම කිව්වේ දැන් නාට්‍යයක් නරඹන්නේ ප්‍රේක්ෂකයන්. අපි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් ඉස්සෙල්ලා කතා කරේ. ඒත් එක්කම මේක කතා කරද්දී අපි නාට්‍ය නරඹන පිරිස, එහෙම නැත්නම් නාට්‍ය රස විඳින කොට්ටාෂය අපි හඳුන්වනවා ප්‍රේක්ෂකයන් කියලා. ඊට පස්සේ මේ නාට්‍ය රඟ දක්වන අය, රංගනය කරන අය, කරලා පෙන්වන අය අපි කිව්වා නළු නිලියන් කියලා. එහෙනම් නාට්‍ය නරඹන්නේ ප්‍රේක්ෂකයා, නාට්‍ය රඟ දක්වන්නේ නළු නිලියන් කියන කාරණේ තමයි ඉස්සෙල්ලා මතක් කරේ.
ඔව්, බොහොම පැහැදිලි. රඟ දැක්වීමට නම් අපට අවශ්‍ය වෙනවා පෙර නිර්වචනයේ සඳහන් කරපු විදිහට කතා පුවතක්. මේ කතා පුවත ඓතිහාසික කතාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උපමා කතාවක් වෙන්න පුළුවන්, ජන කතාවක් වෙන්න පුළුවන්, මේ කුමන කතාවක් ගත්තත් දරුවනේ නාට්‍යෝචිත අවස්ථා යොදාගෙන කතාපුවත නිර්මාණය කරගන්න වෙනවා. එතකොට මේ කතාපුවත මුලක්, මැදක්, අගක්, එහෙම නැත්නම් පැහැදිලි ආරම්භයක්. ඒ වගේම තමයි මේ ගැටුම ගෙනියන උච්චතම අවස්ථාවක්, ඒ කියන්නේ මැද අවස්ථාවක් සහ निराකරණය වෙන අවස්ථාවක්, ඒ කියන්නේ අගක් සහිතව කතාපුවතක් තියෙන්න ඕනි. එහෙනම් මුල, මැද, අග සම්බන්ධව කතාපුවතක් ගොනු කර ගැනීම මේ නාට්‍ය කලාව තුළ තියෙනව තවත් විශේෂ ලක්ෂණයක් විදිහට හඳුනගන්න පුළුවන්.
ඔව්. ඒ වගේම සර්, කෙටි වේලාවක් තුළ ලොකු ජීවිතාවබෝධයක්, ලොකු ආදර්ශයක් අපිට දෙන මේ නාට්‍ය තුළ කෙටි වගේම ප්‍රබල අර්ථවත් සංවාද අපිට දක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකත් අපිට විශේෂ ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. වේදිකා නාට්‍යයක් තුළ ප්‍රබල සංවාද යොදා ගැනීම
අනිවාර්යයෙන්ම, ප්‍රබලව සංවාද යොදා ගැනීම සිදු කරනවා. මොකද ඒ සංවාද ගත්තට පස්සේ ප්‍රබල උඩුපෙළක් සහ යටිපෙළක් එන විදිහට තමයි සංවාද රචනා කරලා තියෙන්නේ. අපි බොහෝ වපසරියක්, ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් පොඩි සංවාද කෑල්ලකින් අපි ඉදිරිපත් කරලා පෙන්නනවා, ඉදිරිපත් කරනවා. ඒක තමයි නාට්‍ය රචකයාගේ තියෙන සුවිශේෂිතාවය කියලා කියන්නේ.
ඔව් සර්, මං සර්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් සර් නාට්‍යයක් බලන්න ගියපුවාම ප්‍රේක්ෂකගාරේ ඉඳගෙන ඉන්නවනේ. එතකොට සර් මොනවද කරන්නේ?
මම එතකොට සතුට නම් අප්පුඩි ගහනවා, එතකොට හිනා වෙනවා, විවිධ ප්‍රතිචාර දක්වනවා.
ඔව්, අපි දන්නවා නාට්‍යයක් බලන්න ගියපුවාම අපි අප්පුඩි ගහනවා, හිනා වෙනවා, විසිල් ගහනත් මම දැකලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දක්වන ප්‍රතිචාර ඒ වෙලාවෙම, එහෙම නැත්නම් අපි කිමු සජීවීව කියලා, අපි ඒ වෙලාවෙම තමයි ඒ වේදිකාව මත ඉන්න නළු නිළියන්ට දක්වන්නේ. එහෙනම් අපි ඒකට කියන්න පුළුවන් ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්වීමක් කියලා. එහෙනම් මේ ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්වීමත් නාට්‍ය කලාවේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්.
අන්න හරි හර්ෂණී මිස්. එතකොට මම හොඳ තැනකට ආවා දැන්. ප්‍රේක්ෂකයා ලබා දෙන ප්‍රතිචාර තමයි පෙර සඳහන් කරා වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර කියලා අපි හඳුනගන්නේ. මේවා නළු නිළියන් ලබා ගන්නේ ඒ මොහොතෙමයි. ඒ කියන්නේ නාට්‍යයක් වේදිකාගත කරන අවස්ථාවේදීම තමයි නළු නිළියන් ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්නේ. ඒවා විසිල් ගහන එකක් වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට කොළ උණ්ඩි වලින්, ගල් කැට වලින් ගහනවා වෙන්න පුළුවන් නේද? එතකොට තවත් අවස්ථාවලදී ළඟ ඉන්න කෙනා එක්ක කතා කරනවා වෙන්න පුළුවන්, සමහරක් පිරිසක් නැගිටලා යනවා, දොරවල් ජනෙල් අරිනවා. මේ සියලුම නාට්‍යයට සම්බන්ධ වෙන මේ සියලුම ප්‍රතිචාර නාට්‍යයට යහපත් වෙන්න පුළුවන්, අයහපත් වෙන්න පුළුවන්. හැබැයි දරුවනේ, හොඳම ප්‍රතිචාරය තමා ප්‍රේක්ෂකාගාරයක තියෙන හොඳම ප්‍රතිචාරය මොකක්ද කියලා ඇහුවොත් එම ඒක තමා නිශ්ශබ්දතාවය. ඔව්, නිශ්ශබ්දතාවය තමා නාට්‍යයකට ලබන හොඳම ප්‍රතිචාරය විදිහට අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ සියලුම රසිකයෝ නාට්‍යයත් එක්ක බද්ධ වෙලා නාට්‍යය හොඳට රසවිඳිනවා කියන එක තමා නිශ්ශබ්දතාවයෙන් පේන්නේ. එතකොට මගේ කරුණ විදිහට මම මේ ඉදිරිපත් කරන්න යන්නේ මේ ලබන සියලු ප්‍රතිචාර ඒ වෙලාවෙම තමයි ලබන්නේ. නාට්‍ය සඳහා ඒ වෙලාවෙම තමයි ලබන්නේ. ඒ ප්‍රතිචාරත් එක්ක සමහරක් වෙලාවට නළු නිළියන්ගේ රංගනයේ තියෙන දුර්වලතා විවේචනයට ලක් කරන ඒවා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ නාට්‍යයට සම්බන්ධ වෙන ඇඳුම් පැළඳුම්, එතකොට අංග රචනය, එතකොට පසුතල නිර්මාණ, රංගාලෝකය, මේ වගේ දේවල් වල නොගැලපීම් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ නොගැලපීම් ආවට පස්සේ මේ ප්‍රතිචාර මත නාට්‍යයක නළු නිළියෝ සහ අනුශාගික කලාවන් වෙනස් කිරීමේ හැකියාව තියෙන නාට්‍ය කලාවට විතරයි. එහෙනම් නාට්‍යයේ තවත්
විස්තරය පිටිපස්සට ගිහින් දුවගෙන 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 ඇවිල්ලා කොටේ උඩ නැගල මිදි පොකුර කඩන්ඩ යනවත් එක්කම අර කොටේ පෙරලගෙන ආයෙත් සැරයක් මෙයා බිමට වැටුණා. හා අපෝයි, ඒ පාරත් වැඩේ වැරදුනා. දැන් ඉතින් මොකද කරන්නේ? අන්න අතන තියෙනවා දිග රිටක්. මේ රිටින්වත් ගහලා මේ මිදි පොකුර කඩා ගන්න ඕනේ. නරිය මොකද්ද දන්නවද පුංචි දුවේ පුතේ කරේ? අර දිග රිට අරගෙන මේ මිදිවැලේ තිබ්බ ලොකුම ලොකු මිදි පොකුර කඩන්න ගියා. හැබැයි ඒ පාරත් උනේ නරියට බිම ඇදගෙන වැටෙන්න. අපේ අම්මේ, ඒ පාර නම් මගේ කොන්ද ඉවරටම ඉවරයි. හොඳ වෙලාවට කවුරුත් මේක දැක්කේ නැහැ. මෙහෙම කියපු නරියා මං ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ මෙයා කාටවත් දෙවිනි වෙන්න කැමතිත් නෑ කියලා. තමන්ට මිදිගෙඩිය මිදිවැලේ තියෙන මිදිපකුර කඩා ගන්න බැරිකම නොකියා මේ මිදි කන්ට හොඳ නෑ. මේ මිදි කෑවොත් මගේ බඩේ ගැකමත් හැදේ. අනික හැමෝම දන්නවා මේ මිදි තිත්තයි කියලා. මෙන්න මෙහෙම කියලා කැලේට යන්න පටන් ගත්තා. උඩ පැන්නා. නරියට හොඳටම අති කඩා ගන්න බෑ මිදි. මේ මිදි ඇඹුලයි බොහෝ කෑවොත් මගේ බඩරි දෙයි. නරියා මෙහෙම කිය කියා කැලයට යන්නට ගියා. නරියා මෙහෙම කිය කියා කැලයට යන්නට ගියා.
දැක නේද දරුවනේ, හරිම අපූරු කතන්දරයක්. දැක නේද නරිරාලගේ කපටිකම. කැලේ කපටිම කතා තමා කවුද? නරිනයිදේ. හොඳයි දරුවනේ, මෙන්න මේ වගේ කතන්දර වර්ග රාශියක් අපි ළඟ තියෙනවා. ඊට පෙර දැන් ඕගොල්ලන්ට ඕනි වෙනවා මේ කතන්දරයක් කියන්නේ මොකක්ද කියන එක විෂය මාලාව තුල ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා දරුවනේ නිර්වචනයක් කරන්න. එතකොට අපි දැන් හදා ගන්න ඕනි. දැන් ලස්සන පුංචි කතන්දරයක් ඇහුවා. ඒ අහපු කතන්දරයේ ඇසුරෙන් පුංචි නිර්වචනයක් අපට නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි, දැන් මම කියන්නම් කතන්දරයක් කියන්නේ මොකක්ද කියලා. කියවා හෝ අසා රසවිඳීමට ඇති විශේෂ ලක්ෂණ මුල් කරගත් චරිතයක් වටා ගොඩනැගී මුඛ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ලබන සිදුවීමක් තමයි කතන්දරයක් කියලා හඳුන්වන්නේ. මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ස්ටෝරි කියලා.
එතකොට සර් කිව්වනේද කතන්දර වර්ග රාශියක් තියෙනවා කියලා?
ඔය අසේල, කතන්දර වර්ග රාශියක් තියෙනවා. ඒවා විවිධ චරිත, විවිධ අවස්ථා, සිද්ධි මුල් කරගෙන තමයි කතන්දර නිර්මාණය වෙලා තියෙන්නේ. ඒවා තමා දැන් මම පැහැදිලි කරන්නම්. උපමා කතා. ඒ වගේම අපේ ජනශ්‍රුතිය තුළ තියෙන ජනකතා. ඒ වගේම වීර චරිත මුල් කරගෙන වීර පුජ්‍යලයන් වටා ගැතිලා තියෙන වීර කතා. ඒ විතරක් නෙවෙයි, පුංචි ලෝකයේ පුංචි දරුවන්ගේ ලස්සන ලෝකයක් තමයි සුරංගනා ලෝකය. එතකොට මේ සුරංගනා කතා මුල් කරගෙනත් කතන්දර ගොතනගිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපට ජාතක කතා ඇසුරෙන් ගොඩාක් අපට අත්දැකීම් ලබා ගන්න පුළුවන්. එතකොට 550 ජාතක පොත තුලින්ම කතන්දර 550ක්ම අපට දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඓතිහාසික සිදුවීම්, ඓසියාතික චරිත මුල් කරගෙන ඓතිහාසික කතාත් ගොඩනැගිලා තියෙනවා. මේ වගේ විවිධ තේමාවල්, විවිධ සිද්ධි මුල් කරගෙන කතන්දර අපට දකින්න පුළුවන් අතීතයේ නිර්මාණය වෙලා තියෙනවා. නැවත වතාවක් කිව්වොත් උපමා කතා, ජනකතා, වීර කතා, සුරංගනා කතා, ජාතක කතා, ඒ වගේම ඓතිහාසික කතා විදිහට අපට කතා වර්ග රාශියක් දකින්න පුළුවන්. මේ සඳුන් සර්, දැන් අපි හැමෝටම ලස්සන කතන්දරයක් සර් කියලා දුන්නා. ඇත්තටම සඳුන් සර්, කොහෙන්ද මේ කතන්දරේ ඔබතුමා ඉගෙන ගත්තේ?
රවීන්ද්‍ර සර්, මම නම් මේ කතාව ඉගෙන ගත්තේ පුංචි කාලේ මගේ සීයාගෙන්. හැබැයි සීයාගෙන් විතරක් නෙවෙයි, අපේ අත්තම්මා, එතකොට අපේ අම්මා, තාත්තා, ඒ වගේම මට උගන්නපු ගුරුවරු, මේ වගේ වැඩිහිටියෝ ගොඩ දෙනෙක් මට මේ වගේ කතන්දර ගොඩාක් කියලා දීලා තිනවා.
එතකොට අපිට වැඩිහිටියයන්ගෙන් විතරද මේ කතන්දර අහන්න පුළුවන් වෙන්නේ?
මෙහෙමනේ සර්, ඉස්සර කාලේ රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත්, දුරකථන මේ වගේ සංනිවේදන මාධ්‍ය තිබුණේ නැහනේ.
ඔව්.
එතකොට බොහෝ විට ආච්චිගෙන්, එහෙම නැත්නම් සීයාගෙන්, වැඩිහිටියෙක්ගෙන් තමයි මේ කතන්දර දැන ඉගෙන ගන්න හම්බ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ කතන්දර මේ වෙනකන්, ඒ කියන්නේ අද දක්වා පැවතගෙන ආවේ වැඩිහිටියන් විසින් තමන්ගේ බාල පරපුරට මේ කතන්දර කියලා දීපු හින්දා තමයි. ඒකනේ මේ කතන්දර මුඛ පරම්පරාවෙන් මුඛ පරම්පරාවට පැවතගෙන එනවා කියලා කියන්නේ.
අන්න මට හොඳ අවස්ථාවක් ආවා. මුඛ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන එක කතන්දරයක ලක්ෂණයක් නේද? ඒ වගේම මේක විතරක් නෙවෙයි, කතන්දරයක ලක්ෂණ ගණනාවක් තියෙනවා. අපි ඒවා මොනවද කියලා එකින් එක පැහැදිලි කරලා බලමු. දැන් ඉස්සෙල්ලා සඳුන් සර් කිව්වා එක ලක්ෂණයක් විදිහට කතන්දරයක් කියලා කියන්නේ මුඛ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන එකක් කියලා. ඒ වගේ හර්ෂණී මිස්, කියනකො බලන්න තවත් ලක්ෂණයක් කතන්දරයක් සතු තව මොනවද ලක්ෂණ කියලා.
ඔව් සර් අපි එතනම පටන් ගමුක මුක්ක පරම්පරාවෙන් කියලා කිව්වා. එහෙනම් මුක්ක පරම්පරාවෙන් කියලා කියනකොට මේක පරම්පරාවෙන් පරම්පරාවට තමයි ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර කාලයේ කතන්දර කියනකොට කිසිම ලියවිල්ලක් එහෙම නැත්නම් පිටපතක් තිබුණේ නැහැ. එහෙනම් කතන්දරයට ලිඛිත පිටපතක් එහෙම නැත්නම් ලියවිල්ලක් නැතිවීමත් කතන්දරයේ එන සුවිශේෂී ලක්ෂණයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි හර්ෂණි. අපි මේ කතන්දර ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන්නේ. එතකොට වැඩිහිටියන්ගෙන් අහලා තමයි අපි මේ කතන්දර ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ කතන්දරයක ලක්ෂණයක් විදිහට මේක ශ්‍රව්‍ය කලාවක් කියලාත් අපිට අඳුරගන්න පුළුවන් නේද?
අන්න හරි. ඒක කියන කොටයි මට මතක් වුණේ. කතන්දර කියන කෙනෙක් සහ අසන කෙනෙක් ඉන්නවා. කතන්දරයේ කියන කෙනා අපි හඳුන්වනවා කතිකයා කියලා. ඒ වගේම කතන්දරයේ අහන කෙනා හඳුන්වනවා ශ්‍රාවකයා කියලා. එතකොට දරුවනේ කතන්දරයක තියෙන තවත් ලක්ෂණයක් තමයි කතිකයෙක් සහ ශ්‍රාවකයෙක් සිටින එක.
එතකොට මේ වගේ සංවාද භාවිත වෙන්නෙම නැද්ද සර්?
සංවාද භාවිත වෙනවා. හැබැයි නාට්‍යයක තරම් සංවාද ප්‍රබල වෙන්නේ නම් නෑ හර්ෂණි.
ඒ කියන්නේ නාට්‍යයක තරම් සංවාද කතන්දරයේ ප්‍රබල වෙන්නේ නෑ කියන එකත් කතන්දරයේ සතු ලක්ෂණයක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ.
හොඳයි. අපිට ඉස්සර අසේලස ලස්සනම ලස්සන කතන්දරයක් කියලා දුන්නනේ. මේකේ හිටියා කපටි නරියෙක්. කොහොමද ඒ නරියා කිසි දෙයකට බයක් නැකී, ඒ වගේම කොහොම හරි තමන්ගේ උත්සාහයට යන්න උත්සාහ කරන, කොහොම හරි තමන්ගේ දේ ලබා ගන්න උත්සාහ කරන නරියෙක් තමයි මේ නරියා. ඉතින් මේ නරියා මොකද කරේ? මිදි පොකුරක් කඩන්න උත්සාහ කරපේක. පුළුවන් වුණාද? බැරි වුණා නේද? ඒ අවස්ථාවේදී නරියා මේ මිදි පොකුර කඩන්න උත්සාහ කරන අවස්ථාව, එතකොට ඒ කොටේ පෙරලා බිම වැටෙන අවස්ථාව, ඒ වගේම තමා වේදනාවෙන් කෑ ගන්න අවස්ථාව, ඒ වගේම ලැජ්ජාවට පත් වෙන අවස්ථාව, මේ වගේ දේවල් කතන්දරයේ කියනකොට කියන කෙනා, ඒ කියන්නේ කතිකයා විසින් චිත්ත රූප මැවෙන ආකාරයට තමා දරුවනේ කතන්දරයේ කියන්නේ. එතකොට අපි කතන්දරයක් රසවිඳීමේදී චිත්ත රූප මවාගෙන තමා කතන්දරේ රසවිඳින්න ඕනි. එතකොට ඒකත් කතන්දරයක තියෙන තවත් ලක්ෂණයක්.
ඒ විතරක් නෙවෙයි රවින්ද සර්, මේ කතන්දර ලස්සන ආරම්භකින් පටන් ගන්න. ඒ වගේම මේකේ විනෝද ජනක අර්ථවත් මැද කොටසක් වගේම ආදර්ශවත් උපදේශාත්මක කොටසකින් තමයි මේ කතන්දරේ අවසාන වෙන්නේ. එතකොට මේ කතන්දරේ තවත් විශේෂ ලක්ෂණයක් විදිහට අපිට අඳුරගන්න පුළුවන් මුල මැද අග සම්බන්ධය සහිත සිදුවීමක් තිබීමත් මේ කතන්දරේ විශේෂ ලක්ෂණයක් විදිහට අඳුරගන්න පුළුවන් නේද?
අනිවාර්යයෙන්ම.
එතකොට සඳුන් ඔයා කතා කරා ලස්සන ආරම්භයක් ගැන. කොහොමද අපි කතන්දරයකදී ලස්සන ආරම්භයක් ගන්නෙ? දැන් අපිට මතකයි අපි මුල් කතාවේදී පටන් ගත්තේ ඔන්න එකෝමත් එක රටක. එහෙම නැත්නම් ඔන්න ඉස්සර කාලෙක හිටියා. මෙහෙම තමයි අපි කතන්දරේ පටන් ගන්නෙ. එහෙනම් මේ කතන්දර කියන ශෛලියේම තියෙනවා යම්කිසි අතීතයේ සිද්ධ වුණ දෙයක් තමයි මේ කියන්නේ. එහෙනම් අතීත සිදුවීමක් ගෙනහැර දැක්වීමත් කතන්දරේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් කියලා අපිට අඳුනගන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි හර්ෂණී මිස්, මේ කතන්දරයක් රසවිඳීමේදී අපිට ඕනෑම වෙලාවක, ඒ වගේම ඕනෑම ස්ථානයක ඉඳන් කතන්දරේ රසවිඳින්නත් පුළුවන් හැකියාව තියෙනවා. එහෙදි අපිට කතන්දරේ කියන කෙනා සහ අහන කෙනා සම්පූර්ණ නම්, ඒ කියන්නේ කතන්දරේ කියන කතිකෙක් ඉන්නවනම්, ඒ වගේම අහන්න ශ්‍රාවකෙක් එක්කෙනෙක් හරි ඉන්නවනම් අපිට ඕනෑම ස්ථානයක කතන්දරේ කියන්න පුළුවන් හැකියාව තියෙනවා නේද? ඔව්. දැන් අපි බලමු. දැන් ඔබ හඳුනාගත්තා කතන්දරයක් කියන්නේ මොකද්ද, කතන්දරයක තියෙන කතන්දර වර්ග මොනවද, ඒ වගේම කතන්දරයක ලක්ෂණ මොනවද, මේ කතන්දරයක් සම්බන්ධව නිර්වචනය මොකද්ද, මේ වගේ අවස්ථාවන් රාශියක්, කරුණු විෂය කරුණු රාශියක් ඔබ හඳුනාගත්තා. එතකොට ඔබට විභාගයේ මූලික කරගෙන ප්‍රශ්නයක් ඇසීමේදී ඔබට අහන ප්‍රශ්න විදිහට තමයි කතන්දරයක් කියන්නේ මොකද්ද, කතන්දර වර්ග මොනවද, කතන්දරයක තියෙන ලක්ෂණ මොනවද කියන එක තමයි පැහැදිලි කරන්න වෙන්නේ. දැන් අපි බලමු ඊළඟට. දැන් කතන්දරය සහ නාට්‍යනේ අපේ මාතෘකාව බවට පත් වෙන්නේ. නාට්‍ය කියන්නේ මොකද්ද කියන එක.